සියලුම සංස්කාරයන්ගේ සංසිඳීමට හේතු වූ, සියලුම උපාදීන්ගේ මිදීමට හේතු වූ, තෘෂ්ණාව නැතිවීමට හේතු වූ, කෙලෙස් පහ කිරීමට හේතු වූ, සියලුම දුක් නැති කිරීමට හේතු වූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණේ දැක ගැනීමට අපහසුය. එහෙත් බුදු ඇසින් ලොව බලන්නා වූ මම ස්වල්ප වූ රාගාදී කෙලෙසත්තා වූද, තියුණු වූ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියත්තා වූද, පරලෝහා වරදෙහි බය දකිමින් වාසය කරන්නා වූද, පාසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකි වූද සත්වයන් දුටමි. ඔහු මේ ධර්මය ඇසූ නම් වහාම අවබෝධ කරගන්නේ මා බුදු ඇසින් දුටුවේ. ඊයේ එක රෙකෝඩින් එකේ ඇහුණද හොඳට මතකද අර මේ අර විඥානය හටගන්නට හේතු වන ආකාරය? ඒව මතකද පිංගතුනට? කණයි අරමුණයි මනසිකාරයයි ඒ තුනම හේතු තුනක් ඕනේ. ඒ තුන එකතුනාම තමයි විඥානයක් හටගන්නේ. තේරු නැති කවුරුත් හිටියද ඒ ගැන? ඒක කිව්වනේ දෙක රෙකෝඩින් එක තිබ්බද ඒක? තිබ්බද මෑනි? එතකොට මොකද දැන් මේ කර වෙලා තියෙන ඔළුව මේක හොඳට හොඳට මේක මෙයා කළා ගන්න ඕනේ. මේ ඔක්කොම තියෙන පිංගුතුයි මේක මට දැක්කම සමහරට හිතනවා ලොකු බරක්නේ නේද? ලොකු බරකින් දැන් එනවා. ඒ බර තාම තියෙනවා සිතුවිලි මට්ටමින්. මම කිව්වට දවස් 4ක් දෙන්න කියලා. ඒකේ යම් කර්ම බර ඒ ගොඩක් තියෙනවා. ඒ කර්ම බර ගොඩාක් තිබ්බන එන්න බැරි වෙනවා. ඒක ප්‍රමාණයට තියෙනවා. ඉතින් ගොඩ වෙන්න දැන් ඒක ලකු දෙයක් ගොඩ වෙන්න. එතකොට මේ හතරවෙනි මොනවාද? එතකොට මේ තුනේ තුනක් එකතුවක් වෙන්න ඕනේ විඥානේ හටගන්න. එතකොට පින්වතුනි මොකද කියන්නේ මේ අර මරණ වෙලාවේ අර අපිට හුස්ම කන්ති මුස්මක් යනවා, අන්තිම සිතුවිල්ලක් යනවා. ඒක මතකද? ඒක හරි ඉම්පෝර්ටන්ට්. ගුරුහාමුදුරුවෝ ඒක ගැඹුරුයි කියලා පෙන්නන. හැබැයි මේ හිතන එක විදිය හරි වටිනවා. හේතු සාගතව විඥාණය හට ගන්න ඇති, හේතු නැති වුණා විඥාණයට පහළ වෙන්නේ නැති ආකාරය. මේක මහා ගැඹුරුම තැනක් පින්වතුනි. හේතුව මේ ද විඥාණය කියන එක අද ප්‍රශ්නයක් නූතන යුගයේ. ඒ කියන්නේ අපේ දින විද්‍යා ලෝකේ තාම ගවේෂණය කරනවා. ඒ කියන්නේ අපේ මොනවාද විඥාණය තාම මොලේම ක්‍රියාවලියක් කියලා තමයි මේගොල්ලන් හොය හොයන්නේ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. විඥාණය ඇඟ පාවිච්චි කරනවා, මොලේ පාවිච්චි කරාට කය ඕනේ විඥාණය පහළ වෙන්න. හැබැයි විඥාණය මේ රසායන ද්‍රව්‍ය වල හරි නියුරෝන්ස් වල ක්‍රියාකාරීත්වයක් කියලා විතරක් ඒක වෙන්නේ නැහැ. ඒක එහෙම නම් අපිට රොබෝ කෙනෙකුටත් හදන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි මේ වලින් හදන්නත් පුළුවන්. ඉතින් ඒක වෙන්න විදියක් නැහැ කවදාකවත්. මේ හේතුසා දැන් මේ ප්‍රශ්නේ විඥානේ කොහොමද කියන එක දැනගෙන හිටියා පොඩ්ඩක් හරි ඉන්දියාවේ ඉෂිවරු බෝසතන් වහන්සේ පෙරම් පුරණ කාලේ. එතකොට මේ ඒක දැනගෙන හිටියා. ඒ වගේ විඥානි කියන එක කර්මානුරූපවයි, කර්මයෙන් සකස් වෙන්නේ කියලා යම් ප්‍රමාණයකට දැනගෙන හිටියා. සංඛාරපච්චය විඥාන කියලා බුදුහාඳුරෝ බොහොම පැහැදිලි විග්‍රහයක් දෙනවා. ඒක මුලට මෙන හැටි. සංඛාරත් මොනවද කියලා බෙන්නවා. මනෝ සංඛාර, වචි සංඛාර, කාය සංඛාර හොඳටම ඒක වෙන් කළා හරියටම පෙන්වනවා. එතකොට මේ විඥාණයෙන් බේරෙන්න එදා ඉෂිවරුත් මුනිවරුත් දේවල් කරා. එකක් තමයි උගලම් බැලුවේ සමාධියකින්ම. ඒ කියන්නේ කර්ම කරන්නේ මොකෙන්ද? ලෝභ, ద్వේෂ්, මෝහ. හැබැයි මේ ලෝභ, ద్వේෂ් දෙක නැති වෙන සමාධිය. සමාධිමත් හිතක් ඇති කරලා අර කාම ලෝකෙනේ ගොරොසුවට අපි කර්ම කරනවා පේන්නේ. ඒකෙන් නිදහස් වුණා කියලා මොක්ෂය ඇටියට ඒක ඒ පැත්ත මේව කරා. හැබැයි බුදුහාඳුරුත් ඒක වඩවඩ කියලා තේරුණා මේක తాවකාලිකයි. ආයි එනවා. අන්න එතනින් තමයි බුද්ධත්වයට හේතු වුණ විශේෂ වැටහා ගැනීමක් සිද්ධ වෙනවා පිටත බුදුන් වහන්සේගේ. ඒක තමයි පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය. පටිච්ච සමුප්පන්න භාවයෙන් පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය. ඒක බුදු කෙනෙක් ඒකෙන් පඤ්ඤාව ගන්න ලෙවල් එක මට්ටම. ඒක එතකොට මොකද්ද වෙන්නේ? සමාධියෙන් උත්ඈත් වෙලා යනවා. ඒ කියන්නේ සියලු ෆීලිංග්ස් වලින්, දැනීම් වලින්, ශාන්ත දැනීමෙන් පවා ඈත් වෙනවා. දැනීමක් තියෙන තැන විඥානය තියෙනවා. ඒක උපේක්ෂා දැනීමක් වුණා, ශාන්ත වුණත් ඒක එතන විඥානය තියෙනවා. එතකොට විඥානය තියෙන තැනදී පුනර්භවයක් සිද්ධ වෙනවා. එතකොට මේක අන්තිම මොහොතේ හැමෝටම මම මේ කෙටියෙන් කියන්නේ මේක මම හිතන්නේ කියවලා ඇති මේ අහලා ඇති පුනර්භවය එතකොට අන්තිම මොහොතේ හැමෝටම වගේ සිතුවිල්ලක් එනවා. මම ඒකට උදාහරණයක් දෙනවා අනාගාමී උතුමන් වහන්සේ කෙනෙකුටත්. අනාගාමී උතුමන් වහන්සේට මෙහි සිතුවිලි වලට හිත යන්නේ නැහැ. මේ සිතුවිල්ලක් එන්නේත් නැහැ අපවත් වෙනකොට, මැරෙනකොට. හැබැයි සමාධියට ඒක දැනීමක්, උපේක්ෂා දැනීමක්, ඒක අරමුණු වෙනවා විඥානේ පහළ වෙන්න. අපි ඕනේ හේතු අරමුණක් ඕනේ, ඉන්ද්‍රිය ඕනේ, මනසිකාරය ඕනේ. මනසිකාරය කරන්නේ මේ පැත්තට හිත යන්නේ මොකද? තණ්හා තියෙන හින්දා, තණ්හාවක් තියෙන හින්දා, තාම ඇලීමක් තියෙන හින්දා. ওই කර්මය තියෙනවා. කර්මයෙන් හින්දා අරමුණු වෙනවා. ඔය දෙක ඔහොම තමයි අපි දැන් තියන්නේ. දැන් මෙහෙටුණත් එන්න කර්ම විපාක තියෙනවා. ඒකයි ආරංචි වුණා කොහෙන් හරි මෙහෙම රිට්‍රීට් එකක් තියෙනවා. ඊට පස්සේ එන්න හිත තියෙනවා, තණ්හාවක් තියෙනවා. හැබැයි තණ්හාව නැති කරන තණ්හාවක්. ඒක හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් කර්ම විපාක දෙනවා. ඒ වගේ තමයි පුනර්භවයත් සිද්ධ වෙන්නේ. තමන්ට රැස් වෙලා තියෙන කර්ම තියෙනකොට අරමුණක් එනවා. හිත යනවා. ඔක ඔක්කොටම වෙනවා. හිත ගිහිලා විඥානයක් තියෙනවා. විඥානේ පහළ වෙනින්ද නාම රූප පහළ වෙනවා. උප්පත්ති ලැබෙනවා. මෙතන මා ගැඹුරු ක්‍රියාවලිය අපින් වද රහසක්. මේක බුදුවරයෙක්ගෙන් තමයි අපිට දැනගන්න වෙන්නේ. එතකොට අර පටිච්ච සම්පන්න භාවයේ කියන ආසා නැතිවටම නැති කෙනෙකුට, රහතන් වාස කෙනෙකුට ඒක වෙන්නේ ප්‍රඥාවෙන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි ත්‍රිලක්ෂණ භාවනා යෝගීන් දැන් මේ පිඟුතල දැන් ඒක කරන්නේ මේ වැඩපිළිවෙල. ඒක එහෙම කරනකොට දැන් ඒක මරණ වෙලාවෙත් මේක කරන්න, මේක අන්තිමටම උදව් වෙනවා. නාකි වෙනකොට, විපත්ති වෙනකොට, මැරෙනකොට. මැරෙන්නේ නැතුව ඉන්න තමයි මේක කරන්නේ ඇත්ත කියනවනේ. මැරෙන දේත් එක්ක අපි සම්බන්ධ නැති කරගන්නවා. තෙන් කොහොම හරි අන්තිම හුස්ම යනකොට පිංගතුනි රහතන් වහන්සේ කෙනෙකුට ඒක මතකද දන්නේ නැහැ. ඒක මෙම අනිත් හැමෝටම මේ අන්තිම හුස්මට හිත තියාගන්න බෑ. ඒතර ඔක්කොටම හිත යනවා මොකක්ද? ඒතර අන්තිම හුස්ම එයාගේ සිහියෙන් කල්පනාවෙන් නෙමෙයි යන්නේ. රතන් වාසයකට විතරයි කිසිම ඇලීමක් කිසි දෙයකට නැති හින්දා අන්තිම උස්පට මෙහෙම හිත තියාගෙන ඉනකොට ඒක තමන්ට වෙනවා කියලා හිතන්න. එහෙම තියාගෙන හිටියොතින් කිසිම අරමුණක් ගන්න නැතුව විඥානයක් පහළ වෙන්න හේතු තියේද නැද්ද? හේතු තියෙනවා. මේක වැඩිය තමන්ට ගලප ගලප බලන්න වෙනවා. එතකොට තමයි ඒක හරි ඒක ජර්මන් හඳුරුක තේරු කළා කියනවා ගැඹුරුයි කියලා. ඒක ඇත්තට මෙහෙමයි. දැන් පිංගුතල ඉදිරියට කියවගෙන යන ඒවා ගොඩක් මේ ලින්ක් එකත් එක්ක සම්බන්ධයි. පංච උපාදාන ස්කන්ධය ඇලීගෙන මොකද මේ ධහම කල්පනා කරන්න ධම්මානුපස්සනාවෙන් නිවන් දකින්න විදිය තමයි හම්දරගේ මේ රිට්‍රීට් එකේ ප්‍රධාන මේක.